දක්ෂිණ ලංකා තෘතීක අධ්‍යාපන හා නායකත්ව පුහුණු පීඨයේ සංස්ථාගත කිරීමේ නැමැති පනත් කිටුම්පත් සලකා බැලීම පිණිස පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 113 දෙක ප්‍රකාරව ව්‍යවස්ථාදායක ස්ථාවරකාරක සභාවට මතු පළවෙන මන්ත්‍රීවරයන් අතිරේක සමාජික දර්ශන මා විසින් පත් කරන ලද බව දන්වනු කැමැත්තෙමි. රෝහණ දිසානායක මැතිතුමා, අරවින්ද කුමාර මැතිතුමා, අශෝක් අබේසිංහ මැතිතුමා, කරුණාදාස කොටිතුවක්ක මැතිතුමා, ඉසුරු දඩංගොඩ මැතිතුමා, කිංස් නෙල්සන් මැතිතුමා, රෝහණ බණ්ඩාර මැතිතුමා, නිපුණ රණවක මැතිතුමා. ලිපිලේඛනාදී පිළිගැන්වීම. දක්ෂිණ ලංකා තෘතීක අධ්‍යාපන හා නායකත්ව පුහුණු පීඨයේ සංස්ථාගත කිරීමේ පනත් කෙටුම්පත්. ලිපිලේඛනාදී පිළිගැන්වීම ගරු අග්‍රාමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, 2021 අංක 11 දරණ කොළඹ වරාය නාගරික ආර්ථික කොමිෂන් සභාව පනතේ 52.5 වගන්තිය සමග කිය යුතු 71 වගන්තිය යටතේ කොළඹ වරාය නගරයේ ආර්ථික කොමිෂන් සභාව විමසා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා විසින් සාධන ලදුව 2023 ඔක්තෝබර් 25 දින ඇති අංක 23.55 ඇදිර 30 දරණ අතිවිශේෂ කැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග මම ඉදිරිපත් කරමි. මෙම නියෝග රජයේ මුදල් පිළිබඳව කාරක සභාවිත යොමුකළ තියා මම යෝජනා කරමි. 2022 අංක 43 දරණ විසර්ජන පනතේ 6 වගන්ති යටතේ 2023-10-1 සිට 2023-10-31 දක්වා ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ වැය ශීර්ෂ අංක 240 යටතේ පරිපූරක සහාය සේවා සහ හදිසි අවශ්‍යතා වගකීම් ව්‍යාපෘතිය මගින් සිදු කරන ලද පරිපූරක වෙන්කිරීම පිළිබඳව සටහන මම ඉදිරිපත් කරමි.
ඊළඟව වාණිජ කටයුතු අමාත්‍යතුමා.
2020 වර්ෂය සඳහා ශ්‍රී ලංකාවේ ජාතික බුද්ධිමය දේපළ කාර්යාලයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
මහජන පෙත්සම් පිළිගැනීම DB හේරත්නතුමා.
ගරු කථානායකතුමනි, මහව බලල්ල වාසුවේව යන ලිපිනේ පදිංචි TM ඩිංගිරි මණිකා මහත්මියගේ ලැබුණ පෙස්සම පිළිගන්වමි.
රෝහිණී කුමාරි විජේරත්න මැතිනි. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න මොහොමඩ් මුසාමිල් මැතිතුමා. තුෂාර ඉඳුනිල් අමරසේන මැතිතුමා. කිංස් නෙල්සන් මැතිතුමා.
අනගරු මන්ත්‍රී.
රෝහිණී කුමාරී කවිරත්න මැතිනි. නලින් බණ්ඩාර මැතිතුමා.
අර ඉන්නවා මේ රෝහිණී ඉන්නවා.
රෝහිණී කුමාරී.
රෝහිණී කුමාරී. ශාන කරගත්තා.
මම පිළිගන්නවා නගර. මොකද? මම අහනවා කරකතන
ඉදිරිපත් කරන්නේ
මම පොඩක් හිටියා එතුමේ එනක
පෙත්සමද ප්‍රශ්නේද
පෙත්සම ඉවරයි ප්‍රශ්න ප්‍රශ්නේ
පෙත්සමනේ ආ පෙත්සම ඉවරයි ගරු කථානායකතුමනි පැන්න පිටියේ ගෙදර අංක 44 ඇල ඉරක් 3 දරණ ස්ථානයේ පදිංචි SM වීරකෝන් බණ්ඩා මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්න
පෙත්සන් ඉවරයි පෙත්සන් ඉවරයි ඔබතුමගේ ප්‍රශ්නේ
එහෙනම් ගරු කථානායකතුමනි ප්‍රශ්නෙත් අහනවා
අධ්‍යාපනය
දෙකම කරගන්න
අර ගරු කථානායකතුමනි ගරු රෝහිණී කුමාරි විජයරත්න මන්ත්‍රීතුමගේ ප්‍රශ්නෙට පිළිතුරු අයන්න මාතලේ දිස්ත්‍රික්කයේ ඇති රජයේ පාසල් සංඛ්‍යාව 317 කි 2 ඒවායේ නම් හැමුණුම 26 මගින් තිනෝ 317ක් ඒවන්න තිනෝ මන්ත්‍රීතුමිය මං ලේඛන එවන්නද 317ක් තියෙනවා. අයන්න තුන එම පාසල් අතරින් උසස් පෙළ තාක්ෂණ විෂය ධාරාව ගන් ලැබුණු පාසල් සංඛ්‍යාව 13 ඒවායේ නම් රංගිරි දඹුල්ල මධ්‍ය විද්‍යාලය, ගලේවල CC, ශ්‍රීනාග විද්‍යාලයේ නාවුල, නාමිනියෝය මධ්‍ය විද්‍යාලය විල්ගම් මාතලේ, සාන්ත තොමස් විද්‍යාලය මාතලේ, අජ්මීර් ජාතික පාසල ඇල්කඩුව පාර උපුවෙල, විද්‍යා විද්‍යාලය මාතලේ, වීර කැප්පෙටිපොළ එන්.එස්. අකුරම්බොඩ, මැදබැද්ද මහවිද්‍යාලයේ මැදබැද්ද වාසලකෝට්ටේ, හින්දු විද්‍යාලය මාතලේ, පාක්‍යම් මහවිද්‍යාලය මාතලේ, සහිර විද්‍යාලය මාතලේ, රත්තොට හින්දු මහවිද්‍යාලය රත්තොට. පහ තාක්ෂණ විෂය දරා මාතල දිස්ත්‍රික්කයේ සුසුන් අතර ප්‍රවර්ධනය කිරීම සඳහා දැනට මධ්‍යම පළාත මගින් ස්තෙම් වැඩසටහන ආරම්භ කළා තිනවා. මීට අතිරේකව අපේ ජාතික පාසල් සඳහා බඳව ගැනීම නියමිත 1700ක් වූ විද්‍යා ගණිත සහ තාක්ෂණ ගුරුවරුන් තාක්ෂණ විෂය හඳුන්වා දීමට නියමිත පාසල් වලට ලබන වර්ෂයේ අධ්‍යයන වර්ෂය ආරම්භ කරනකොට ලබා දීමට හැකියාව තිබෙනවා. අවසාන ප්‍රශ්නය අදාළ නොවේ.
පිටකින් මොකද වෙන්නේ? හරි. ගරු කතානායකතුමනි, මමගේ අතුරු ප්‍රශ්නය, ගරු ඇමතිතුමා, දැන් ඇත්තටම මේ තාක්ෂණික විෂය තියෙන්නේ තෝරාගත් පාසල් කීපයක පමණයි. එතකොට මේ පාසල්වල ඉන්න ගුරුවරුන්ට ස්ථාන මාරු වීම පිළිබඳව මේ ලොකු ගැටලුවක් තියෙනවා. මේ ඒ අයට ස්ථාන මාරු වීම යනකොට මොකද ඒ 13 වසරක අඛණ්ඩ අධ්‍යාපනයේ තියෙන්නේ මේ තෝරාගත්ත පාසල් කීපයක නිසා. එතකොට දැන් උදාහරණයක් ගත්තොත් මිනිපේ වගේ කලාපවල ඉන්න ඒ පාසල් වල අයට අය යන්න පාසලක් නැහැ ඒ කලාපය ඇතුලේ. ඉතින් අර ඒ පත්වීම් දීපු දවස් ඉඳන් අද වෙනකන් ඒ පාසල් වල ඒ අය හිර වෙලා තියෙනවා. තරුණ ළමයි ඒවට ගිහිලා ට්‍රාන්ස්ෆර් එකක් ගන්න බැරුව තියෙනවා. ඒ නිසා ඒ සඳහා විකල්ප වැඩපිළිවෙලක් තියෙනවද කියන එක මම ඔබතුමාගෙන් දැනගන්න කැමතියි.
තවශ්‍යම මේ තාක්ෂණ විෂය ධාරාව තිබෙන වැඩි පාසල් සංඛ්‍යාවක් ජාතික පාසල්. ඒතර ජාතික පාසල් සඳහා ගුරුවරු 1700ක්, රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, ජීව විද්‍යාව, ගණිතය, තාක්ෂණ විෂය ධාරාවන් සහ විදේශ භාෂා ඉගෙනීම සඳහා ආයතනපත් කැඳවලා දිවයින පුරාම ඒ සඳහා ආයතනපත් බාර ගැනීම අවසන් කළා ඊයේ දිනේ. මම උත්සාහ කරනවා දෙසැම්බර් මාසයේ තුලදී මේ විභාගේ පාත්වලා මේ 1700න් ලබා දෙන ගුරුවරුන්ගෙන් නවක ගුරුවරු පුහුණුවෙන් පස්සේ උපාධාරින් ලබන අවුරුද්දේ අපි තුන්වෙනි වාරයේ ඉතිරි කොටස ආරම්භ කරන්න පෙබරවාරි 2, නව පාසල් වාර්ෂ වාරය ආරම්භ වන්නේ පෙබරවාරි 19. ඒ වෙනකොට මේ ගුරුන් ටික දීලා දැන්ට අකණ්ඩව අවුරුදු 6-7 උගන්නපු ගුරුවරුන්ට ඒ ස්ථාන මාරුවීම ටික ලබා
දෙනවා. මගේ ඒකටම තව එකතු කිරීමක් මම කරන්නම්. ඔබතුමා දන්නවා තාක්ෂණික විෂය ධාරාව හඳුන්වලා දීලා අර දැන් ඒවට තියෙන මේ තාක්ෂණ පීඨ තියෙනවා. ඒ පීඨවල අර ඉහළ දැමීමේදී ලකුණු දීමේ ගැටලුවක් තියෙනවා. ඒක නිසා බොහෝ දෙනෙක් ඒ විෂය ධාරාව අතෑරලා ගිහින් තියෙනවා ඒ පීඨවල. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ අර අනික් විශ්වවිද්‍යාලවල නොකරන විදිහේ තත්ත්වයක් තියෙනවායි කියලා. ඒ නිසා මම ඔබතුමාට ඒකේ අවධානය යොමු කරනවා ඒ සම්බන්ධයෙන් හොයා බලන්නයි කියලා. විශේෂයෙන්ම අර මොකද ඇසස්මන්ට්ස් වලට ලකුණු දෙනකොට, assignments වලට ලකුණු දෙනකොට මේ ඒ නිසා ඒ පිළිබඳවත් ඔබතුමාගේ අවධානය යොමු කරනවා. ඊළඟට මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නය, දැන් මේ වෙනකොට ගුරු තුලනේ ලොකු ගැටලුවක් තියෙනවා. දැන් ඔබතුමා ඊයේ ප්‍රකාශ කරපු හැටියටත් එතන තියෙන ප්‍රශ්නේ තියෙන්නේ ගුරු තුලනේ ගැටලුවක් තියෙනවා. මම උදාහරණයක් කියන්නම්. අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඉංග්‍රීසි ගුරුවරු 28ක් වැඩි. හැබැයි අනුරාධපුරේ දිස්ත්‍රික්කයට, හැබැයි කැබිතිගොල්ලෑව ආදි වශයෙන් ගත්තහම සමහර කලාපවලට මට ඉලක්කනුත් එක්කමත් කියන්න පුළුවන්, කාලය යන නිසා මම කෙටියෙන් කියනවා, සමහර කලාපවලට ගුරුවරු 4යි 6යි 2යි ආදි වශයෙන් අඩුයි. එතකොට මේ ඒ දිස්ත්‍රික්කයේ ඇතුලේ ගුරු තුලනයක්වත් කරගන්න බැරි තත්ත්වයක් තියෙනවා. ඒකට ජාතික මේ මාරු ප්‍රතිපත්තියක් අවශ්‍යතාවය තියෙනවා. ඒක මම ඔබතුමාට මතක් කරනවා. ඊළඟට මේ පාර්ලිමේන්තුවේදීම මම ඔබතුමාට කිව්වා මේ විදුහල්පතිවරුන් බඳවා ගැනීමේදී පහුගිය කාලේ තිබුණා ඒකෙදි පුංචි පුංචි ගැටලු ටිකක් ඇති වුණා. මම අර සමහර අය විභාග ලකුණ 172යි නමුත් ඉන්ටර්විව් එකෙන් ලකුණක් හම්බුනේ නැහැ. ඒ වගේ ආදි වශයෙන් මට ආපු තොරතුරු. මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරා ඒ අයගේ ලකුණ ප්‍රදර්ශනය කරන්න කියලා. ඉතින් මේ වෙනකන් නම් ඒ ප්‍රදර්ශනය වීමක් සිද්ධ වෙලා නැහැ. දැන් ඔබතුමා මම ඉන්න තැනමත් ඒ අදාළ නිලධාරීන්ට කිව්වා. ඒ වගේම තමයි ගුරු උපදේශක සේවයේ සම්බන්ධයෙන්ුත් ඔබතුමා ඉදිරිපිටදීම ඒ අයට උපදෙස් දුන්නා. අර උපදෙස් පත්‍රිකාව යවන්න, කැබිනට් පත්‍රිකාව නිකුත් කරන්න, ඒ වගේ චක්‍රලේඛේ නිකුත් කරන්න වගේ දේවල්. නමුත් ඒ දේවල් උනේත් නැහැ. අනේ මම ඔබතුමාගෙන් අහන්නේ දැන් මේ ඔබතුමා අමාත්‍යංශයේ කියන දේවල් මෙතන පොරොන්දු වෙන දේවල් හැබැයි එළියට එන්නේ නැහැ දෙයක් හැටියට. එතකොට මට හිතෙනවා ඔබතුමා එකකින් අපහසුතාවයකට පත් වෙනවා. මට දැනගන්න ඕනේ අමාත්‍යංශයේ ඇතුලේ ඇයි මේ අකාර්යක්ෂමතාවය?
ගරු කතානායකතුමනි, ඇත්ත වශයෙන් මේ අමාත්‍යංශයේ බාරගත්තයන් පස්සේ ප්‍රමුඛතාවයම දෙන්න උනේ මේ දරුවන්ට අවශ්‍ය මූලික පහසුකම් ටික ලබා දීලා විභාග ටික පවත්වලා මේ කටයුතු කරගෙන යන්නේ. ඔබතුමියක් දන්නවා අධ්‍යාපන පරිපාලන සේවයේ සිටියුතු විශේෂ ශ්‍රේණියේ සංඛ්‍යාව අදටත් නැහැ. 13ක් ඉන්න ඕනේ, 3යි ඉන්නේ. ඒම පහුගිය කාලේ ධාරිතා වර්ධනය කළා, ප්‍රොමෝෂන් දුන්නා. දීපු අය ඊළඟ මාස ඇතුළේ විශ්‍රාමනේ. දැන් ආපහු ඊළඟ කණ්ඩායම තෙන්ට වෙන්න වෙනවා. මේක මේ පහුගිය වසර කීපයක් තිස්සේ නිසි ආකාරයෙන් නිසි වේලාවට බඳවා ගැනීම සහ උසස් වීම නොදීමේ ප්‍රතිඵලයක් නිසා අධ්‍යාපන පරිපාලනයේ යම් ආකාරයක පසුබෑමකට ලක් වෙලා තියෙනවා. ඉතින් මට විශාල වෙහෙසක් දරන්න වෙලා තිනෝ මේ අමාත්‍යංශය කරගෙන යන්න. රාජ්‍ය පරිපාලන සේවයේ නිලධාරීන් ගත්තා. ආ ඕකම තමයි. මේ මුළු සභාවම අවධානය යොමු කරන්න ඕනේ ගරු අගමැතිතුමා මෙතන ඉන්නවා රාජ්‍ය පරිපාලන විෂය සම්බන්ධයෙන්. එතකොට රාජ්‍ය පරිපාලනය පිළිබඳව ඔතන ගත්තා. දැන් අපේ අමාත්‍යංශයට වල තියෙන රාජ්‍ය පරිපාලන නිලධාරීන් අවුරුදු 25-30 ස්පෙෂල් ග්‍රේඩ් එකේ. නමුත් මම කියන්නේ නැහැ ඒ ඇත්තක වැඩ කරගෙන යාමීතු වෙන්නා වූ අපහසුතාවයන් පිළිබඳව ඔබතුමන්ලා ආණ්ඩුවක් ගත්තත් ඔය තත්ත්වෙට මුහුණ දෙනවා. සහ වහාම මේ කොඳුනාරටි වෙච්ච රාජ්‍ය පරිපාලනේ මේක අපි සකස් කරන්න ඕනේ. අඩුම තරමේ අවුරුදු 45-50ට අඩු නිලධාරීන් අරගෙන මේ ආසන්න රට දිනෝ ඉන්දියාවේ ඉතාම විශිෂ්ට මට්ටමේ රාජ්‍ය පරිපාලනය පිළිබඳව පශ්චාත්පාද දෙන පුහුඩු කරන නේරු විශ්වවිද්‍යාලය වැනි ආයතන. මේවට යවලා මේ පුහුරු කරලා ගේන්න ඕනේ දාහට. මේ තාම මෙයා ඉන්නේ සම්ප්‍රදායික අර සුද්ධංගෙන් පුරුදු වෙච්ච රාජ්‍ය පරිපාලනය කරගහගෙන යන්නේ. චක්ලේකණයයි ඒකේ තිතයි කොමායකටයි එකතු වෙලා දැන් මම මේ සභාවට කියන්න ඕනේ ගරු මන්ත්‍රීතුමිය ඔබතුමිය හොඳයි ඔය ආ ප්‍රශ්නේ. රාජ්‍ය සේවා කොමිෂන් සභාව. රාජ්‍ය සේවා කොමිෂන් සභාවක් මේ රටට ආවේ සොල්බරි ව්‍යවස්ථාවේ. සොල්බරි ව්‍යවස්ථාව තමයි ආණ්ඩුකාරතුමා පත් කරන්නේ රාජ්‍ය සේවා කොමිෂන් සභාව. අපි කොහොම ඇවිල්ලා 72 වෙනකොට ඕක තව අඩුවීමක් වෙලා 78 ව්‍යවස්ථාවෙන් ඇවිල්ලා අපි ස්වාධීන කොමිෂන් සභාවක් පිහිටෙව්වා. දැන් බලන්න ඇති වෙන ප්‍රමාදී. රජයේ සෝකියෝ 13 ලක්ෂයක විවිධ ශ්‍රේණීන් වල උසස් වීම දෙම් දැන් ඔබතුමිය කිව්වේ මේ ප්‍රශ්නේ ගුරු උපදේශකවරුන් අලුතෙන් ගැනීම. එතන ප්‍රශ්නයක් තිබුණා ව්‍යවස්ථාවේ. ඊළඟට එයාට ගැලපුම් දීම නාවක් දුන්නා. එයාගේ ඉල්ලීමක් තිබුණා ඒක වැටුපට සාමාන්‍ය වැටුපේ කොටසක් හැට ගන්නයි කියලා. ඒකට මම කැබිනට් පත්‍රිකාව දැම්මා. ඒකේ නිරීක්ෂණාවේ තවත් තීනෝ සේවාවන් ගණනාවක් ඒවත් එක්ක සලකල් බලලා එවන්නම් කියලා. නමුත් අපේ ප්‍රශ්නේ විසඳන්න මේ ක්ෂණිකව කඩිනමින් දිය යුතු පිළිතුරු ලබා දෙන්න සූදානම් නැහැ. ගරු කතානායකතුමනි, නීතිපතිතුමා යොපු ලියුමක් ප්‍රශ්න සරල ප්‍රශ්න දෙයකට පිළිතුරු අහලා යවපු එකට උත්තර එවන්න වෙන එකක්. මම සභාගත කරනවා ලබන සුමානේ අධ්‍යාපන වෑසීෂේ මේ උපාධිධාරී ගුරුවරුන් බඳවා ගැනීම. මේක මාස 9ක් කල් ගිහිල්ලා තිනවා ශ්‍රේෂ්ඨාධිකරණයේ අතුරුතහනන් නියෝගේ 25,000 බඳවා ගැනීමට තිබෙන අවස්ථාව අහුරලා තිනවා මාස 9ක් තිස්සේ. ඉතින් එතකොට මේ දරු සංවිධායකතුමනි, මේක නඩුව සමතේකටපත් කරගැනීමේ හැකියාව පිළිබඳ සොයා බලන්න නීතිපතිතුමා එවලා තිනවා ලියුමක් රාජ්‍ය සේවා කොමිෂන්සවයි එකඟතාවය ගන්නයි කියලා. අහලා තියෙන ප්‍රශ්නට මේ පිළිතුරු එවන්නේ. මම සභාගත කරනවා ලියුම් දෙකම. අහලා යවපු ලියුමයි එවපු පිළිතුරයි. මේ කොමිෂන් සභාව අපි පත් කළේ මේ ගරු සභාවේ ව්‍යවස්ථා සංශෝධන ගෙනල්ලා මේගොල්ලෝ ස්වාධීනව කාර්යක්ෂම වැඩ කරයි කියලා. ස්වාධීන වුණාට මදි. කාර්යක්ෂමතාවයක් තියෙන්න ඕනේ. මේක එහෙම නෙවෙයිනේ. විශ්‍රාම ගියාට ටික දානවා ස්වාධීන කොමිෂන් සභාවලට. තමන්ගේ සේවා කාලය තුල කරන්න බැරි වෙච්ච ටික අතන කරයිද ගිහිල්ලා විශ්‍රාම ගිහිල්ලා. ඒ නිසා මම යෝජනා කරන කරු අධිකරණ ඇමතුමනි මීට පස්සේ මේ ස්වාධීන කොමිෂන්තුමා අපි සංශෝධනයක් කරගෙමු. විශ්‍රාම ගියාය දාන්න එපා. ඔව් ඒගොල්ලන්ට විශ්‍රාම සුවෙන් තව කරන්න තියෙන වැඩ ගණනාවක් තියෙනවා. ඉතින් මේක තමයි ප්‍රශ්නේ. ඉතින් ඒක නිසා මේ රාජ්‍ය සේවයේ මේ පසුබෑම් වලට ලක්වීම විෂමතා ගණනාවක්. ඒව විසඳන්න ගියාම අවුරුදු ගණන් අදිනවා. උසස්වීම් දෙන්න ගියාම අවුරුදු ගණන් අදිනවා. පිළිතුරක් එවන්න කාලයක් යනවා. මොකද්ද මේ කරන්නේ දැන් හිටන්? විශ්‍රාම ගියාය දාලා තින්නේ ඇති වෙන්න කාලය තියෙනවා. ඉතින් කොහේ එක කරන්නෙත් නැහැ. ඉතින් අවසාන වශයෙන් ගරු මන්ත්‍රීතුමිය මේකේ පීඩාවටපත් වෙන්නේ දරුවෝ. පුරු ටික දී ගන්න බෑ. විදුවල් පුතුන් ටික ප්‍රොමෝෂන් ටික දී ගන්න බෑ. ගුරු පොසිසු දෙන එකේ දැන් ඒගොල්ලන්ගෙන් අහලා යවලා පිළිතුර එනකන් අපි ඉන්නවා. දැන් මාස කීයක්ද? මම ඒක නිදහසට කාරණයක් නෙවෙයි. නමුත් මම කිව්වේ මේ තියෙන තත්වය ඔබතුමිය අහපු ප්‍රශ්නේදී මම බලාපොරොත්තු වෙනවා මේ නිවාඩු කාලේ අවසන් වෙනකොට ඒ මත්තෙන් කෙසේ හෝ මේ පුරප්පාඩු ටික සම්පූර්ණ කළා මේ අධ්‍යාපනය ඒ අඩුපාඩු වලින් තොරව ඊළඟට ගුරු තුලනේ මේක කරු කතානායකතුමනි මේ ගුරු තුලනේ මේ පළාත් මට්ටමේ අනාදිමත් කාලයක් තිස්සේ පවතිනවා. මම මහැමති වෙලා ඉන්නකොට බස්නාහිර පළාතේ උතුරු කොළඹ ගත්තොත් ගුරු රුවඩුයි මෝදර මට්ටක්කුලිය ඔය ප්‍රදේශයේ ගුරු රුවඩුයි දකුණු කොළඹ ගත්තහම පස්සේ එතනින් මෙහාට ගුරු රුව අතිරිත්‍යා මේ එකම කලාපය තුල ගුරු තුලනේ කොළඹ නගරේ එකක් නම් දකුණේ ඉඳලා උතුරට යන්න කැමති නැහැ. මෙන්න තියෙන ප්‍රශ්නේ. ඉතින් ඒක නිසා මම අපි නිවාඩු වාරය අවසන් වෙන්න කලින් ලබන අවුරුද්දේ මුල වෙනකොට මේ දෙසැම්බර් නිවාඩු ඉවරලා පළාත් නමේම ගරු ආණ්ඩුකාරතුමන්ලා ප්‍රධාන ලේකම්වරු අධ්‍යාපන ලේකම්වරු පළාත් අධ්‍යක්ෂවරුලා දින දෙකක වැඩමුළුවක් තිනවා වෘත්ති සමිති වලට නියෝජිතින්ට ආරාධනා කළා වරුවක්. එයාගේ ප්‍රශ්නත් එක්ක සාකච්ඡා කළා මේක කරන්නයි කියලා පළාත්වල කරන්නේ පළාත් මට්ටමින් මේ මාරු මණ්ඩල මගින් ජාතික පාසල්ල කරන්නේ ජාතික පාසල් ගුරු මාඩු මණ්ඩලෙ මගින් යම් යම් අඩුපාඩුකම් ඒවා තියෙන්න පුළුවන්. ඒ මේක නිවැරදි කරගන්න ඔබතුමිය කිව්වා වගේ අර අපි දැන්ට සංවර්ධන නිලධාරීන් ටික විභාගේ තියලා බඳවාගෙන එතනට ස්ථානගත කළා නම් මේ ප්‍රශ්නය ලබන අවුරුද්දේ මුල විසඳ ගන්න පුළුවන්.
සමස්තී පස්සෙන් ප්‍රශ්නේ නලින් බණ්ඩාර ජය මහමෙත්තුම දෙවැනි වටේ පළවෙනි ප්‍රශ්නය මොහොමඩ් මුසාමිල් මැතිතුමා.
ගරු කතානායකතුමනි මම මේ ප්‍රශ්නය මුසාමිල් මැතිතුමා වෙනුවෙන් බුද්ධ ශාසන ආගමික කටයුතු සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගෙන් අහනවා.
ගරු කතානායකතුමනි සභාගත කරමි.
දෙවැනි ප්‍රශ්නේ කල් ගත්තා. දෙවන ප්‍රශ්නේ තුෂාර ඉන්ද්‍රනිල් අමරසේන මැතිතුමා.
ගරු කතානායකතුමනි වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යතුමියගෙන් තුෂාර ඉන්ද්‍රනිල් අමරසේන මන්ත්‍රීතුමා වෙනුවෙන් මම ප්‍රශ්නය අහනවා.
පස්වෙනි ප්‍රශ්නේ නලින් බණ්ඩාර ජයමහමෙතුමා.
ගරු කතානායකතුමනි මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යතුමාගෙන් ගරු නලින් බණ්ඩාර ජයමහ මන්ත්‍රීතුමා වෙනුවෙන් මම ප්‍රශ්නය අහනවා.
සභාගත කරනවා ගරු කතා.
ප්‍රධාන වැඩ කටයුතු ආරම්භයේදී කරන යෝජනා පාර්ලිමේන්තු සභානායකතුමා.
ගරු කතානායකතුමනි ප්‍රධාන වැඩ කටයුතු කොහමද කන්නඩි ගරු කතානායකතුමනි ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාර්යක් ස්වභාවයේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම ප්‍රධාන වැඩ
කටයුතු.
දෙදා සුස්තුනේ ඔක්තෝම්බර් මස 20 දින පාර්ලිමේන්තු පරිශ්‍රය තුළදී පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ඩයනා ගමගේ මහත්මිය පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු කේ සුජිත් සංජය පෙරරා මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු රෝහණ බණ්ඩාර මහතා යන මන්ත්‍රීවරයන් අතර සිදු වූයයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාර්යක් ස්වභාවයේ සභාපති ගරු චමල් රාජපක්ෂ මහතා විසින් 2023 දෙසැම්බර් 1 දින පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළ ලද වාර්තාවේ නිර්දේශ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ඩයනා ගමගේ මහත්මිය පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු කේ සුජිත් සංජය පෙරේරා මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු රෝහණ බණ්ඩාර මහතා යන මන්ත්‍රීවරයන්ගේ පාර්ලිමේන්තු සේවය අද දින එනම් 2023 දෙසැම්බර් 2 දින සිට මාසික කාලයක් සඳහා අතිරවන බව මෙම පාර්ලිමේන්තුවේ යෝජනා කරයි.
සභාව එකඟද? ඔව් විපක්ෂ සංවිධායකතුමා
දැන් මොකද පොඩ්ඩක් අපි මේ යෝජනාවට විරුද්ධයි අපිට අදාළ දක්වන්න අවස්ථාව දෙන්න කියලා මම ඉල්ලීමක් කරනවා රාජ්‍ය ස්ථාන
කොයිද ඕඩර්
වමඩක
කොයිද ඕඩර්
මාලේකතුමා
මාලේ මද්දු බණ්ඩාර මහතුමා
ඔව් මම වරප්‍රසාද කමිටුවේ සමාජිකයෙක් විදිහට කතා කරන්නේ මේ සිද්ධිය සම්බන්ධව ඔබතුමා විසින් නියෝජ්‍ය කතානායකතුමාගේ සභාපතිත්වයෙන් කමිටුවක් පත් කරා මේ කමිටුව මේ පිළිබඳව විවාහ කළා තීරණයක් දුන්නා නමුත් වරප්‍රසාද කමිටුවට ආවෙන් පස්සේ ඒ තීරණය වෙනස් කරා අපි ඒකට විරුද්ධව ඡන්දය දුන්නා අසාධාරණයක් වෙලා තියෙනවා යම් කොටසකට කරුණාකරලා ඔබතුමා ඉන්න ඇයි ඔබතුමා මේ කමිටුව පත් කරන්නේ ඔබතුමා කමිටුව පත් කරන්නේ ඔබතුමාට කරන අපහාසයක් ඒ කමිටුවේ වාර්තාව මෙතන ක්‍රියාත්මක කරන්නේ
ගරු කතානායකතුමනි මේ කියන සිද්ධිය වුණු වෙලාවේ ඔබතුමා කමිටුවක් පත් කරා මේ ගැන සොයා බලා වාර්තා කරන්න. නියෝජ්‍ය කතානායකතුමා සභාපති හැටියටත් චමල් රාජපක්ෂ මැතිතුමත් රමේෂ් පතිරණ මැතිතුමත් සීතා අරඹපොළ මැතිනියත් ඉමිතියාස් බාකීර් මැතිතුමා තලතාතුකෝරල මැතිනිය සහ මම අපි නියෝජ්‍ය කතානායකතුමාගේ ප්‍රධානත්වයෙන් අවස්ථා ගණනාවකදී අපි දුරබැහැර ඉඳලා ඒ වෙනුවෙන්ම ඇවිල්ලා කාලේ නාස්ති කරලා වීඩියෝ පට නරබලා සාක්ෂි කැඳවලා මේ අයගෙත් අදහස් විමසලා අපි තීරණයක් ගත්තා ඒ තීරණයේදී මම නංගම් මුකුත් සඳහන් කරන්නේ කමිටු සමාජිකව 7 දෙනෙක්ම එක පුජ්‍යලයක සම්බන්ධව ඒකමතික තීරණයකට එළඹුණා. ඒකමතිකව. නම් කිව්වා ඉස්සෙල්ලා. කමිටු ඉන්න 7 දෙනා කිව්වා ඉතින් වෙලා නැනවා. 7 දෙනෙක්ම ඒකමතික තීරණයක් ගත්ත එක පුජ්‍යලයක පිළිබඳව ගත යුතු ක්‍රියාමාර්ගය. ඊළඟ පුජ්‍යලයා සම්බන්ධව එක්කෙනෙක් එකමතියක් දැරුවා. දෙන්නෙක් තව මතයක් දැරුවා. බහුතරයක් වූ 4 දෙනෙක්ම එකමතයක හිටියා. ඊළඟ මන්ත්‍රීවරයා සම්බන්ධව මන්ත්‍රීවරු කමිටුවේ දෙන්නෙක් එකමතයක හිටියා බහුතරයක් වෙච්ච 5 දෙනෙක්ම එකමතයක හිටියා මෙහෙම අපි කාලේ නාස්ති කරලා කතා නැගතුමනි මීට ඉස්සෙල්ලත් කමිටු වලට ගිහින් තියෙනවා මට මතකයි මේ පාර්ලිමේන්තුවේ අද ආණ්ඩුවේ ඉන්න ඇමතිවරයෙක් එදා විරුද්ධ පක්ෂයේ ඉඳගෙන මේ වගේම අයවැය විවාද කාලෙකදී කතාවක් කරනකොට ඒ පැත්තේ දැඩි වාග් ප්‍රහාරයක් ආවා ඒ කතා කරපු එකට විරුද්ධව ඔබතුමා සභාව අත්හිටෙව්වා ඒ වෙලාවේ ඒ පැත්තේ මැති ඇමතිවරු පිටිපස්සෙන් ආවා අහුට අර පුජ්‍යලයට පහර දෙන්න.
මනුස්සට.
ඔව්. එතකොට විපක්ෂ නායකතුමාගේ කාර්යාලයේ ඉන්න සේවකේ ඔළුව පාවිච්චි කරලා මෙතෙන්ට ඇවිල්ලා අර මන්ත්‍රීවරයා ඔය දොරෙන් ඇදගෙන ගිහිල්ලා දුවගෙන යනවා වීඩියෝ පටිය තියෙනවා විපක්ෂ නායකගේ කාමරයට ගිහිල්ලා යන්තම් බේරුණා. ලොකු සිද්ධියකි. ඒකටත් කමිටුපත් කරා. එතකොට හිටියේ රංජිත් සීබලා වීඩියෝ මැතිතුමා තමයි සභාපති. ඔබතුමාට වාර්තාව දුන්නා. අද වෙනකන් ඒකට ගත්ත ක්‍රියාමාර්ගයක් අපි නම් දන්නේ
නැහැ.
හැබැයි ඒ දෙන්න එකට වාඩි වෙලා ගහන්න ආපු එක්කෙනයි ගුටි කන්න හදපු එක්කෙනයි දෙන්න කිරිපැණි වගේ ඉන්න හැටි විතරයි අපි දකින්නේ. ඒ නිසා කරුණා කරලා මේ වගේ කාලනාස්ති කරන කල්මරණ කමිටු වලට නම් අපිව නම් ඊට පස්සේ දාන්න එපා කියලා අපි ඉල්ලා
හිටරෝ. ඔව් ඉම්ටියස්.
කඩ කතානායතුමනි එම කමිටුවේ මමත් සමාජිකත්වයේ දැරුවා. ඔබතුමා තමයි මාව මේ කමිටුවේ සමාජිකයෙක් හැටියට පත් කළේ. මේක තියෙන රටේ ජනතාව පාර්ලිමේන්තුව දිහා බලන් ඉන්නවා. අපි අපක්ෂපාතිව වැඩ කරයි සාධාරණව වැඩ කරයි කියලා. දැන් මගේ තියෙන සරදම කතානායකතුමා අපි හිටපු විනය කමිටුවේ සමාජිකයෙක් චමල් රාජපක්ෂ මහත්මයා. මේ තීන්දුව වෙනස් කරපු කමිටුවේ සභාපතිත් චමල් රාජපක්ෂ මහත්මයා. මට හිතා ගන්න බෑ මේක. මොකද්ද වෙන්නේ කියලා. අපි කමිටු වාර රැස්වීම් 4ක් පැවැත්තුවා. පැමිණිලිකාරීන්ව කැදෙව්වා. සාක්ෂිකාරීන්ව කැදෙව්වා. සමන් දුන්නා දර්ශන බැලුවා ඊට පස්සේ කමිටුව මට දැන් චමින්ද කුරුරත් මහත්තයා දුන්නේ වාර්තාව ඒකේ සඳහන් කරනවා කාර්ක සභාව පහත සඳහන් නිර්දේශ ඉදිරිපත් කරයි මට අවසර දෙන්න විනාඩියක් එකෙන් උපුටලා දක්වන්න ඩයනා ගමගේ මහත්මිය සම්බන්ධයෙන් පහත කරුණු නිරීක්ෂණය කරන ලදී කමිටුව සමස්තයක් හැටියට මේ මහලේකම්තුමා තුමිය වෙනුවෙන් සහභාගී වෙන නියෝජ්‍ය ලේකම්වරයා වාර්තා කළා තියෙන්නේ අදාළ සිදුවීම සඳහා ආරම්භය සහ චේතනාත්මක පෙළඹවීම දයනා ගමගේ මහත්මිය සම්බන්ධයෙන් නිරීක්ෂණය කරන ලදී. අදාළ සිදුවීමේ හැසිරීම, gadusoru නොවැතිව හැසිරීම, නිඳා කිරීම. තුන අදාළ සිදුවීමේදී කළ වචන භාවිතය. තර්ජනය කිරීම සහ සුජිත් සංජය පෙරරා මහතා වෙත පහර දීමට තැත් කිරීම සහ පහර දීම මේක කමිටුවේ නිර්දේශ දෙක සුජිත් මේ චමල් රාජපක්ෂ මහත්තයත් ඉන්නවා මේකේ සුජිත් සංජය පෙරරා මහත්මයා සම්බන්ධයෙන් තරුණ ඉදිරිපත් කරන ලද නිරීක්ෂණ අදාළ සිදුවීමේ හැසිරීම අදාළ සිදුවීම වළක්වා ගැනීමට කටයුතු කරපු ආකාරය කතානායකතුමනි අදාළ සිදුවීම වළක්වා ගැනීමට කටයුතු කරපු ආකාරය තුන කුරුලත් සමින්ද මහත්මයා මට කරුණා කියලා අවසර දෙන්න කතානායකතුමාගේ අවධානය ලබා ගැනීම සඳහා මම ඉදිරිපත් කරන කන්න වලට මේ මනත බාධා කරන්න නැතුව කරුණා කියලා එතුමාට අවසර දෙන්න මේකට අහුම්කම් දෙන්න අදාළ සිදුවීම වළක්වා ගැනීමට කටයුතු කළ ආකාරය මේ කමිටුවේ නිර්දේශය චේතනාවෙන් තොරව තම ආත්ම ආරක්ෂාව වෙනුවෙන් අවස්ථානුකූලව ප්‍රතික්‍රියා දැක්වීම ඒ අනුව ශාරීරික පීඩනයක් ඇතිවන ලෙසින් තල්ලු කිරීම රෝහණ බණ්ඩාර මහත්මයා අදාළ සිදුවීමේදී හැසිරීම ගරුසරු නැමැතිව හැසිරීම නිඳා කිරීම වචන භාවිතය අදාළ වීඩියෝ ගත කිරීම සහ චේතනාන්විතව සමාජගත කිරීම හොඳයි දැන් උක්ත නිරීක්ෂණ අනුව කාර්ක සභාව තම නිර්දේශ මෙසේ ඉදිරිපත් කරයි. ඩයනා ගමගේ මන්ත්‍රීතුමිය වෙත මාස 3ක කාල සීමාවක් සඳහා පාර්ලිමේන්තුව රැස්වීමට සහභාගී වීම අත්විඳීමට කමිටුවේ ඒකමතික තීරණය විය. මේක මේ චමින්ද කුරුරත් මහත්මයා මට බාර දුන වාර්තාවේ සඳහන් වන දේවල්. මේ ගද අත්විඳීම කමිටුවේ ඒකමතික තීරණය විය. දරු සුජිත් සංජය පෙරලා මහතාට ඔහු විසින් දක්වන ලද ප්‍රතික්‍රියා පිළිබඳ දැඩි ලෙස අවවාද කළ යුතු බවට බහුතර තීරණයෙන් එකඟ වුණා කියන එක. තුන රෝහණ බණ්ඩාර මහත්මයා අදාළ වීඩියෝව සමාජගත කිරීමට හේතුවෙන් දරු ඩයනා ගමගේ මන්ත්‍රීතුමියට සිදු වූ අපකීර්තිය සැලකිල්ලටගෙන සති දෙක කාල සීමාවක් සඳහා පාර්ලිමේන්තු රැස්වීම අත්විඳීමට තීරණය කළ යුතුයි. දැන් කතානායකතුමනි මේ සිද්ධිය පමණක් හුදෙකලාව ගන්න පුළුවන් කමක් නැහැ. මේ පාර්ලිමේන්තු ක්‍රියාදාමයේම අද ගරු කතානායකතුමනි මේ සිද්ධිය මම හුදෙකලාව ගන්නේ නැහැ. පසුක මෑත කාලයේ ඇතුළත සිදුවෙච්ච සිදුවීම් මාලාව දිහා බලන්න. මීට කලින් වරප්‍රසාද ප්‍රශ්නයක් මම මතු කළා. ඒ කමිටුවේ සභාපතිතුමා හිටිය චමල් රාජපක්ෂ මහත්මයා හිටියා. ඒ කමිටුවේදී චමල් රාජපක්ෂ මහත්මයා කිව්වා තීරණය ප්‍රකාශයට පත් කරමින් මේක එතික්ස් වලට විරුද්ධයි, ආචාර ධර්ම වලට විරුද්ධයි. සිකුරාදා මේක ඉදිරිපත් කරන එක නවත්තන්න ඕනේ. මම කතානායකතුමාට කතා කරනවා කියලා. මම ඔබතුමාව හමු වුණා. මේක පුද්ගලික ප්‍රශ්නයක් නෙමෙයි. පාර්ලිමේන්තුව පිළිබඳ විශ්වාසය, අපක්ෂපාතීව ක්‍රියා කිරීම මේවා ගැන ජනතාව බලන් ඉන්නවා. එහෙම නැත්නම් ඒක විශ්වාසය පළුදු වෙනවා. ඒතකොට මම ඔබතුමා හමු වුණාම ඔබතුමා චමල් රාජපක්ෂ මහත්මයා දුරකථනයෙන් ගන්න උත්සාහ කළා. ඒතුමා අසනීපයි කිව්වා. වෛද්‍යවරයා ගාවට ගියා කිව්වා මං තුන් පාරක් ගත්තා ආරක්ෂක නිලධාරීවරයා කිව්වේ ඔබතුමා මම කිව්වා මහලේකම් තුමිය වෙනුවෙන් ලේකම්වරයෙක් මේ කමිටුවේ ඉන්නවා එයාගෙන් වාර්තාව ඉල්ලගෙන ඒ අනුව කටයුතු කරන්න කියලා ඔබතුමා කිව්වා සභාපතිතුමා ලිඛිතව දැන්විය යුතුයි නිලධාරීගේ වාර්තා මත රැඳෙන්න බැහැයි කියලා මම දන්න පාර්ලිමේන්තු සම්ප්‍රදාය නම් කමිටු වාර්තාවල් ඉදිරිපත් කරන්න ඕනේ ලේකම්වරු කඩදා සභාපතිවරයා නෙමෙයි ඉතින් මේ මම හිතර ඔබතුමාට අගෞරව කරනවා නෙමෙයි මොකද්ද මේ අදෘශ්‍යමාන හස්තය පාර්ලිමේන්තුව පාලනය කරන්න යන්නේ ජනතාව බලන් ඉන්නවා දෙයියන්ගේ නාමයෙන් ජනාධිපතිතුමනි පාර්ලිමේන්තුවේ ගෞරවය ආරක්ෂා කරන්න මන්ත්‍රීවරුන් කතානායකතුමනි ආරක්ෂා කරන්න අපි අද මේ පැත්තේ ඉන්න පුළුවන් හෙට ඒ පැත්තට ඉන්න පුළුවන් ඒගොල්ලෝ මේ පැත්තට ඉන්න පුළුවන් අපි ඒ පැත්තට යන්න පුළුවන් ඒක නෙමෙයි ප්‍රශ්නේ කොයි පැත්තේ හිටියත් මේ පාර්ලිමේන්තුවේ ස්වාධීනත්වය අපක්ෂපාතීත්වය ප්‍රශ්නකට ලක් වෙන්න දෙන්න එපා ඉඳා චේතනාන්විතව වරදක් කරපු කෙනෙක්වත් සාමාන්‍ය මන්ත්‍රීවරයෙකුවත් එක තැනට දාන්න එපා මේ අසාධාරණකම් වලට ඉඩ නොතියන එක ඔබතුමාගේ පරම වගකීමක් කියන කාරණය අවබෝධාරණය කරනවා මේ අවස්ථාවේදී ස්තුති
ගරු මන්ත්‍රී නියෝජක
කතානායකතුමනි මේ මම මේ වෙලාවේ පොඩි පැහැදිලි කිරීමක් කරන්න ඕන මේ පාර්ලිමේන්තුවේ යම් විනය විරෝධී ක්‍රියාවක් සිදු වුණාම නිල වශයෙන් ඒ කමිටුවේ සභාපතිවරයා බවට පත් වෙන්නේ මම ඒ නිසා තමයි මට ඒ වගකීම ඔබතුමා අපට පවරලා දුන්නේ එහෙම නැතුව වෙන පෞද්ගලික දේවල් ඉලක්ක කරගෙන නෙමෙයි. ඒ වගේම අපි මේ කමිටුව රැස් වෙලා අපි නීත්‍යානුකූලව කළ හැකි බොහෝ දේවල් අවස්ථානුකූලව ඒ කරන්න සාකච්ඡා කරා අපේ කමිටුවේ සමාජිකයන්. ඒ වගේම කමිටුවට කාන්තා නියෝජනයක් අවශ්‍ය නිසා කාන්තා නියෝජිත දරු මන්ත්‍රීතුමියන්ලා දෙදෙනෙකුත් සහභාගී කරගෙන අපි මේ කටයුත්ත සිද්ධ කරා. සිද්ධ කිරීමේදී ඔබතුමා අපෙන් බලාපොරොත්තු වුණේ ඒ සිදුවීම සම්බන්ධව යම් සාධාරණ නිශ්චයක් කර අපේ වාර්තාවක් ඔබතුමාට බාර දෙන්න. ඒ අනුව අපි ඒ කරපු ක්‍රියාවලියේදී අපේ වාර්තාව ආචාර ධර්ම සංග්‍රහයටත් ඒ වගේම බලතල හා වරප්‍රසාද පාර්ලිමේන්තු පනත අනුව අපි ඒ කටයුතු ඉතාමත් දීර්ඝ ලෙස සාකච්ඡා කළා. ඔබතුමාට ඒ වார்த்தාව අපි නීත්‍යානුකූල බාර දුන්නු.
මේ කතා ගන්න අයින එතුමාට ඉදිරිපත් කරන්න. එතුමාගේ කතාව කරන්න දෙන්න. පොඩ්ඩක් ඉන්න එතුමාට ඒක ඉවර කරන්න. ඉවර කරලා
ගරු කතානායකතුමනි. ගරු කතානායකතුමනි. ඕක තමයි මේ පාර්ලිමේන්තුවේ වෙච්ච වැඩේ. ඒ කියන්නේ කාටවත් අදහස් දක්වන්න ගියත් ඒකේ කිසි සීලාචාරකමක් නැහැ. හරිම අසීලාචාරයි. එතකොට මූලාසනයේ ඉන්න ඔබතුමා මමත් ඕකේ වාඩි වෙනවා. මේ පාර්ලිමේන්තුවේ ඉන්න ගොඩක් මන්ත්‍රීවරු හිතන් ඉන්නේ කතානායක වුණාමනේ හිට්ලර් වගේ කියලා. මේ 225ම ගහන්නවත් ගහන්න පුළුවන් පොරක් වගේ තමයි ඉන්න වෙලා තියෙන්නේ. ඊට අමතරව සමාරු හිතන්නේ ਸਰව බලධාරී කියලා. මේ සියලු දේවල් දන්නවා කියලා. නමුත් ඔබතුමා අපි දන්න ඔය පුණ්‍යලාසනේ වාඩි වුණාම මේ රොත්තක් හැටියට එකට බලපෑම් කරනකොට මොන තරම් පීඩනයක්ද කියලා. ඒ පීඩනේ දරා ගන්න හරි අමාරුයි. සමාරු එක හරි සැහැල්ලුවෙන් හිතන් ඉන්නේ. මම මේ පහුගිය කාලේ කතා නැකතුමනේ මම වැඩමුළුවකට ගියා මේ දකුණු මේ කොරියාවේ වැඩමුළුවකට ගියාම මගෙන් ඇහුවා අප්‍රිකාවේ ඉන්න නියෝජ කතානායකතුමයි නෝන මාත්‍ය මගේ ළඟ වාඩි වෙලා මගෙන් අහනවා ඔබතුමාගේ තට්ටේ නේද කියලා. මං කිව්වා අනේ ඔව් කියලා. ඒ මිනිස්සයා මට කියනවා ලෝකේ ගොඩක් තැන්වල බැලුවම කතානායකල නියෝජ කතානායකල හැමෝගෙම තට්ටේ තියෙනවා. ඊට පස්සේ ඒ නෝන කියන මේ තට්ටේ එන්නේ මේ
මගේ නම් පරම්පරාවෙන්ම තට්ටේ.
ඒ නිසා ඒ කියන්නේ මේ පීඩනේ හරි අමාරුයි කියලා. ඉතින් ඒ නිසා අපේ පාර්ලිමේන්තුවේ හැමෝම ඊටමත් ගෞරව කරන්න ඕන ආචාරශීලී වෙන්න ඕන හැමෝම. තව සමහරු පාර්ලිමේන්තුවේ මම දැකලා තියෙනවා කතා කරන්නේ ගරු කතානායකතුමනි එහා පැත්තේ දොර අරන් එළියට යනවා වචනයක් ඇහුනම ආයි ගෙයි මැද සාලෙට එනවා වගේ දුවවල ඇවිල්ලා මයික් එක ඔබලා ස්ථාවරණියෝ කියලා කෑ ගන්නවා. වගන්ති ඇහුවම කියන්න දන්නෙත් නෑ. නිකන් මැද සාලෙ රණ්ඩු වෙනවා. එහෙම හොඳ නෑ. අපි මේ රටේ පුරවැසියන්ගේ ගෞරවය රකින්න ඕනේ. ඒකට තමයි අපි ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා අපි කොයි වෙලාවෙත් පක්ෂද විපක්ෂද නෙවෙයි අපේ වගකීම ඉෂ්ට කරන් ඉන්නේ. ඉතින් අහගෙන ඉන්නකෝ බැරි නම් නවත්තන්නම්. ඊට පස්සේ අපි කමිටුවේ තීන්දුවක් ගත්තේ කතානායකතුමනි මේ පනතේ තියෙන බලතල අනුව ඔබතුමා දන්නවා මේකේ වගන්තියට තියෙන හැසිරීමට දඬුවම් දෙන විදිය. අනවශ්‍ය වචන පාවිච්චි කිරීම, සටනට ආරාධනා කිරීම, පහර දීමට තත් කිරීම, ඒවට වෙන වෙනම තියෙනවා. අපි කමිටුව අපි මේ වගන්ති වෙන වෙනම සඳහන් කරලා අපි දීලා තියෙනවා. එතකොට ඒකේ සමහරලාට එකකට එක මාසය, ඊළඟ එකට තව මාසය, ඊළඟ එකට කියලා තියෙනවා. මේ සමහර ඒවා 6 මාසයක් වෙනකන් ඒවත් තියෙනවා. නමුත් අපි මොනව කරත් මේ පනතේ මේ පාර්ලිමේන්තු බලතලහ වරප්‍රසාද පනතනුව දෙන්න පුළුවන් මාසයක්. ඒ කියන්නේ අපි කමිටුවේ මොන නිර්දේශ කරත් මේ පනතේ තියෙන්නේ වරදට දඬුවම් දෙන්න පුළුවන් උපරිම මාසයක්. ඉතින් ඒකෙදී පාර්ලිමේන්තු ස්ථාවරණිය ගනුව මේ පාර්ලිමේන්තුවේ චමල් රාජපක්ෂ මහත්මයාගේ සභාපතිත්වයෙන් තියෙන බලතලහ වරප්‍රසාද ඒ කමිටුවේ නිර්දේශය තමයි මේ පාර්ලිමේන්තුවට වග කියන්නේ. අපි දෙන්නේ ඒකට සහනයක් සැලසීමට උදව්වක් කිරීම. ඉතින් ඒ උදව්ව අපි කරා. ඒ නිසා මෙතෙන්දී මේ ගත දඬුවම මීට වඩා යම් පොඩි සංශෝධනයක් වුණා නම් හොඳයි කියලා මම අදත් විශ්වාස කරනවා. හැබැයි ඒකේ මේ අඩු කරන්නවත් වැඩි කරන්නවත් නෙවෙයි යම් සාධාරණයක් වෙනවා. හැබැයි අපි කවුරුත් දැනගන්න ඕනේ. ඇයි මේ වගේ දෙයකට කමිටු දාන්නේ? මේ පාර්ලිමේන්තුවට එන්නේ බබ්බු නෙවෙයිනේ. මේ පාර්ලිමේන්තුවට එන්නේ උගත් මන්ත්‍රීවරු. හැබැයි ඒ හරියට හැසිරුණා නම් මේ කමිටු ඕනද අපිට? අපි හැසිරීම හරියට කරන්න. ඒ නිසා හරි හෝ වැරදි හෝ වැරදක් කරා නම් දඬුවම දෙන්නම ඕන. ඒක සුදුසුද කළද කියලා ඒක තමයි අපේ කමිටුවේ නිර්දේශය. ඒ නිසා ඉස්සරහට මේ පාර්ලිමේන්තුවේ ගෞරවය රකින්න අපේ යුතුකම වගකීම ඉෂ්ට කරන. ඒ නිසා අපි මේ කමිටුවේ පැහැදිලිවම මම දන්නේ නැහැ මෙච්චර පැහැදිලිව මේ කරපු එකක් තවත් තියෙනවද කියලා අපි බලන් උපරිම විදියට අපේ සාධාරණයේ අපි ඒක හේතු දක්වලා තියෙනවා. ඒ පනතනුව මේ කමිටුවේ ක්‍රියාකාරීත්වය මුතුමාට තියෙනවා. ඒ නිසා ඒ ක්‍රියා කරන ඔබතුමාගේ වගකීම.
හරි ඔබ ඔව් තලතාතු පොරණ මැතිනි
අජිත් රාජපක්ෂ නියෝජ්‍ය කතානායකතුමාගේ සභාපතිත්වයෙන් මේ සිද්ධිය සම්බන්ධයෙන් ඔක්තෝබර් 20 වෙනිදා වෙච්ච සිද්ධිය සම්බන්ධයෙන් සොයා බලන්නට කටයුතු කරපු කමිටුවේ අනික් සමාජිකයන් උනේ අපේ හිටපු කතානායක චමල් රාජපක්ෂ මහත්තුමා, ගරු අමාත්‍ය රමේෂ් පතිරණ මැතිතුමා, ඒ වගේම රාජ්‍ය ඇමතිනි සීතා අරබේපොළ මැතිනිය, මන්ත්‍රීතුමා අපේ ඉම්තියාස් බකිර් මහකර මැතිතුමා, ගායන්ත කරුණාතිලක ගරු මන්ත්‍රීතුමා සහ මම. එතකොට අපි මම අර ඇත්තටම ඒ වෙලාවේදී අපි සියලු දෙනාම ගරු චමල් රාජපක්ෂ මැතිතුමා ඒ කමිටුවේ සමාජිකයෙක් හැටියට සහ ගත්ත සියලු අපි සියලු දෙනාම එකමතිකව ගත්ත තීරණයකුත් බෙදිච්ච තීරණ දෙකකුත් මේ කමිටුවේ අපි ලබා දුන්නා. එතකොට ගරු කතානායකතුමනි, වරප්‍රසාද සහ ආචාර ධර්ම කමිටුවේ ගරු සභාපති අපේ චමල් රාජපක්ෂ මහත්තුමා ඒ කමිටුවේ අර කමිටුවේ හිටපු අයගෙන් මම තමයි එකම සමාජිකාව. එතකොට මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් අපි ගොඩාක් කතා කරලා අර නියෝජ්‍ය කතානායකතුමා කිව්වා වගේ දෙන්න පුළුවන් උපරිම දඬුවම එක මාසයක් තමයි. නමුත් වෙන්වෙන් වශයෙන් වැරදි කීපයක් සිද්ධ කරලා තියෙනකොට මාස 6ක් වුණත් දෙන්න පුළුවන්. ඉතින් ඒ අනුව අපි 3-4 පාරක් අර ගායන්ත කරුණාතිලක මන්ත්‍රීතුමා කිව්වා වගේ අපි ගොඩාක් කාලය මේ වෙනුවෙන් වෙන් කරලා අපි මේක හැමතිස්සෙම මේ වීඩියෝ දර්ශන එහෙම බලලා මේ 3 දෙනා අතින්ම වෙච්ච දේ සම්බන්ධයෙන් අපි සම්බන්ධයෙන් අපේ නිර්දේශ අපි ලබා දුන්නා. ඒ අනුව කමිටුවේ හිටපු සියලුම සමාජිකයන් ඒකමතිකව ගත්ත තීරණය සහ අනිත් තීරණ දෙක වෙන්වෙච්ච තීරණ දෙක වරප්‍රසාද කමිටුවට ආපුවම ඒක වෙනස් වුණා. එතන ගරු කතානායකතුමනි, අපි මේකේ පුද්ගලික ප්‍රශ්නයක් කාගේවත් කිසි කෙනෙක් එක්ක නැහැ. අනිත් මන්ත්‍රීවරු දෙන්න අපි නියෝජනය කරන විරුද්ධ පක්ෂේ මන්ත්‍රීවරුන් කියලාවත්, එහෙම නැත්නම් අනිත් මන්ත්‍රී වරිය මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන ආණ්ඩු පක්ෂයේ කෙනෙක් හැටියටවත් අපි සලකලා බෙදලා මේ තීරණය ගත්තේ නැහැ. අර වීඩියෝ දර්ශනවල තිබිච්ච දේවල් මත තමයි සියලු දෙනාම සාකච්ඡා කරලා හැම කෙනාම එක පොදු තීරණයකට ආවේ. මම ඔබතුමාට කියන්නට ඕනේ ගරු කතානායකතුමනි, අපි වුණත් මම දැන් ඇවිල්ලා අවුරුදු 20ක් වෙනවා, අපි සියලු දෙනාම කැමති මේ ගරුත්වය ආරක්ෂා කරගන්න. පහුගිය දවස්වල 225 ගෙවල් පුච්චනකොට ඒකට මේ අය නැතුව කියලා පිච්චුවේ නැහැනේ. අපේ පක්ෂයේ අපි නියෝජනය කරන විරුද්ධ පක්ෂේ මන්ත්‍රීවරුන්ටත් ආසන සංවිධායකවරුන්ට පවා ඒ තත්ත්වෙට මුහුණ දෙන්න සිද්ධ වුණා. අපි මේ සියලු දෙනාම මම හිතනවා මේ කමිටුවේ පත් කරපු කමිටුවේ කිසිම සමාජිකයෙකුට හැසිරීම පිළිබඳව හෝ විනය කටයුතු සම්බන්ධයෙන් කිසිම දවසක මේ තුල පමණක් නෙමෙයි මෙතනින් පිටත හරි සමාජයේ හරි කිසිම චෝදනාවක් තියන අය නෙමෙයි. එතකොට මමත් මන්ත්‍රීවරියක් හැටියට මම එනකොටත් මේකේ මට වැඩිය ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරියන් හිටියා. ඒ අයගේ අපි දැක්ක හැසිරීම ඒ අනුව තමයි අපි පෙළ ගැහුණේ. එතකොට මේක ඇත්තටම අද අමුතුම තත්ත්වයක් මේ පාර්ලිමේන්තු සභාගර්භය තුළ. කාන්තාවක් හැටියට වෙන්න පුළුවන්, මන්ත්‍රී ගරු මන්ත්‍රීවරියක් හැටියට වෙන්න පුළුවන්. දැන් මේ පවිත්‍ර වන්‍යාච මැතිරිය මෙතන අවුරුදු 30ක් විතර ඉන්නවා. මේ වගේ සිද්ධියකට කවදාවත් මුහුණ දීලා නැහැ. මම ඔබතුමාට කියන්නේ මේ සම්බන්ධයෙන් විශේෂයෙන්ම මේ දෙන තීරණය වෙනස් කරේ වරප්‍රසාද කමිටුව එතන පොඩි ඡන්දයක් වගේ ගත්තා. වරප්‍රසාද කමිටුවේ සමාජිකයින් හැටියට මමත් රංජිත් මද්දුම් බණ්ඩාර මැතිතුමත් ගරු කබීර් හෂිම් මැතිතුමත් එක තීරණයක ඉද්දි අනිත් තීරණය ගරු චමල් රාජපක්ෂ මැතිතුමත් ඒ වගේම ජයන්ත කැටගොඩ මන්ත්‍රීතුමත් තාරක බාලසූරිය මැතිතුමත් ජොන්සන් ප්‍රනාන්දු මන්ත්‍රීතුමත් එක තීරණයකට ආවා. එතකොට ඒක 4-3 යනුව එතන බෙදිලා තමයි මේ තීරණය ගත්තේ.
ඔව් චමල් රාජපක්ෂ මහත්තයා,
මමත් දෙන්නම අර ඉස්සෙල්ලා කමිටුවේ හිටියා. නමුත් මම ඒක මුල් වතාව විතරයි සම්බන්ධ වුණේ, ඊට පස්සේ සම්බන්ධ වුණේ නැහැ. නමුත් ඔබතුමාගේ තීන්දුව කියවලා බලලා මම ඒකට අස්සම් කරා. ඒක හරි. වරප්‍රසාද කමිටුවට මේකට ආවට පස්සේ මම පළමුවේ මැව්වේ මම මේ කමිටුවේ හිටියා කියලා අහලා තමයි පටන් ගත්තේ. ඒ කියන්නේ අර කමිටුවේ හිටියා මේ කමිටුවේ තුන අරගෙන නිර්දේශයක් දීලා තියෙනවා, දැන් මොකද කරන්න කියන එක ප්‍රශ්නේ. වරප්‍රසාද කමිටුවට ආවට පස්සේ ගරු කතානායකතුමනි මහේස්ත්‍රාත් උසාවියේ දෙර තීන්දුව බැරිද වෙනස් කරන්න ඊටි හෙළි උසාවියේගේ ඒ වගේ වැඩක් නේ ඔබතුමියත් ඔබ නමුත් ඔබතුමියා වැරදි ප්‍රකාශයක් කරා මම ඡන්දෙ දුන්නා කියලා නඩුකාරයා නෙවෙයි මම අපක්ෂපාතව නිශ්ශබ්ද වෙヒටියා බෙදීම හන්ද මන්ත්‍රී නියෝ මේ
ඡන්දය පාවිච්චි කරේ නැතුව ඡන්දය පාවිච්චි
කරන්නේ නැහැ අපේ කමිටුවේ කණ්ඩායමක් ඉන්නවනම් ඒ දෙපැත්තටම ඇහුම්කන් දීම වැඩි දෙගොල්ලෝම එකක වෙන්නේ නැත්නම් වැඩි දෙනාගේ කැමැත්ත ඉතින් වැඩි දෙනාගේ කැමැත්ත නැගත්තේ බබ නිශ්ශබ්ද වෙヒටියා ඔබතුමිය බොරුවක් කියවනේ ඒ බොරුව ඉල්ල ලස් කරගන්න කරුණා කරලා බව හිටියලා
ඔව් තලතාතු කොහොමද
මම මේක ඉල්ලස් කරගන්න ඇස මොකද දන්නවද අපේ නෑ අපේ සර් මේ එතුමා නිශ්ශබ්දව හිටියා නමුත් එතුමාත් ඒ තීරණය අනුමත කරා ඒක නැහැ කියන්න බෑ ඒක තීරණය අනුමත කරා සර් මේ මම මූලිකවම සර් මම කිව්වා මමත් අපේ සභාපතිතුමා අර කමිටුවේ වාඩි වෙච්ච නිසා අපි ඒක ethically not right for us to sit on this කියලා මමයි මෙතුමයි අපි දෙන්නම ඒක කතා කරා ඊට පස්සේ අපිට ඒ වෙලාවේ ඒකේ ගැටලුවක් නැහැ කියන තැන තමයි කෙසේ වෙතත් එතන අපි ඡන්දයක් විමසන එකක් කරේ නැහැ නමුත් එතන තිබිච්ච වැඩි බහුතරය උනේ ඒක. ඉතින් මම කියන්නේ කතානායකතුමනි මේකේ ප්‍රොවොකේෂන් කියන එක කොහෙන්ද උනේ කියලා හොයලා බලන්න ඕන. මිනිසුන් අවුස්සලා ඉවර වෙලා අපි ඒ විදියට ඒ ගැන
ඔව් සභානායකතුමා
අද අධිකරණ අමාත්‍යාංශයේ වැසීචේ යන්නේ. එහෙමනම් මේක වැසීචේ කල් තියලා මේක වෙන විවාදයක් පැය දෙක තුනක් කරලා මේ පාර්ලිමේන්තුවම හැලුවට ලක් කරලා පොඩි ඔලියක් දාමු. එහෙම නැත්නම් මේක ඔබතුමා තීන්දුවක් ගන්න.
ඔව් කිරියල් මැතිතුමා.
පොයින්ට් ඔෆ් ඕඩර් පොයින්ට් ඔෆ් චමල් රාජපක්ෂ මැතිතුමා නියෝජ්‍ය කතානායකතුමාගේ තීන්දුවට අස්සම් කෙරුවා. අස්සම් කෙරුවා. ඔව් නඩුව ඇහුවා. ඔහුට ආයිත් අපැලයන්ට බෑනේ.
දැන්
ඔබ නෑ රාජපක්ෂ චමල් රාජපක්ෂ මැතිතුමා නියෝජ්‍ය කතානායකතුමාගේ කොමිටි ඉදලා අස්සම් කෙරුවා. ඊට පස්සේ වරප්‍රසාද කමිටුවේ සභාපති හැටියට වෙන තීන්දුවක් අස්සම් කෙරුවා.
සංවිධායකතුමනි මේක මේ ප්‍රශ්නය දැන් මේක කාරක වරප්‍රසාද කාරක සභාවෙන් තීරණය ගත්තේ. ඒ වරප්‍රසාද කාරක සභාව කියලා කියන්නේ තමුන්නාසලා සියලු දෙනාම එකතු වෙලා පත් කරගත්තු සභාව. මේ සභාවේ තීරණය ගැන ඔබතුමාලා එකඟ නැත්නම් මෙතෙන්දි ඡන්දයක් විමසලා ඉවර කරමු මේක. මොකද කතා කරන්නේ මේක? ඔව්. ඔව්. විපක්ෂ නායකතුමා. ඔව්.
ගරු කතානායකතුමා
විපක්ෂ නායකතුමා
ගරු කතානායකතුමනි
ඔව්
මේ සිද්ධිය සිදුවීමත් සමග ඔබතුමාට හැකියාව තිබුණා මේ ප්‍රශ්නේ ඍජුවම වරප්‍රසාද කමිටුවට දමන්න. ඔබතුමා එහෙම කරේ නැහැ. ඔබතුමා අජිත් රාජපක්ෂ මැතිතුමාගේ සභාපතිත්වයෙන් කමිටුවක් ස්ථාපනය කරලා ඒ කමිටුව යම්කිසි තීන්දුවකට ප්‍රවේශ වුණා. ඉතින් ඒ කමිටුව පත් කරේ ඇයි? ඇයි ඔබතුමා ඒක පත් කරේ? ඒ පත් කරේ අපි හිතන ආකාරයට වරප්‍රසාද කමිටුවට උදව්වක් හැටියට ඒ කමිටුවෙන් තීන්දුවක් අරගෙන ඒ තීන්දුව වරප්‍රසාද කමිටුව හරහා ක්‍රියාත්මක කරන්න. දැන් ගරු කතානායකතුමා ඔබතුමාටත් හොඳ නෑ. ඔබතුමා පත් කරපු කමිටුව ප්‍රවේශ වුණ තීන්දුව පොඩකින්ද සහ මුලින්ම වෙනස් කරලා දැන් වරප්‍රසාද කමිටුව වෙනස් ආකාරයකට කටයුතු කරන මම ඔබතුමාට කියන්න කැමති ඇත්ත වශයෙන්ම අසමානතාවයේ අයහපත්ම ස්වરૂපයේ වනුවේ අසමාන දේ සමාන බවට පත් කිරීමට උත්සාහ කිරීම. මේ ඇරිස්ටෝටල්ගේ ප්‍රකාශය. ඉතින් මම ඔබතුමාට කියන්න කැමති බොහොම කාරුණිකව ඔබතුමාට මම කියන්න කැමති බොහොම කාරුණිකව ප්‍රිවිලෙජස් කමිටි එකේ ක්‍රියාකාරීත්වය it has to be perceived to be reasonable to be fair and to be just right. ඒ කියන්නේ වරප්‍රසාද කමිටුවේ ක්‍රියාකලාපය සාධාරණ විය යුතුයි, අපක්ෂපාතී විය යුතුයි, විනිවිද භාවයෙන් යුතුව කටයුතු කරන්නට ඕන. දැන් බලන්න කරු කතානායකතුමනි මම පොඩි උදාහරණයක් කියන්නම්. අජිත් මාන්නප්පරම මැතිතුමා ඇවිල්ලා සෙන්කෝලේට අත තිබ්බා. තහංචිය මාසයයි. මම ප්‍රශ්නයක් අහනකොට මේ රටේ ආර්ථික අපරාධකරුවන් ගැන ප්‍රශ්නේ උදුරලා ගිය කෙනාට සති දෙකයි. මොකද්ද මේකේ සාධාරණත්වය? ඒ නිසා රෝහණ බණ්ඩාර මැතිතුමාටත් සුජිත් පෙරේර මැතිතුමාටත් මේ ගත්ත තීන්දුව අසාධාරණ තීන්දුවක්. ඒ මොකද අජිත් රාජපක්ෂ මැතිතුමාගේ සභාපතිත්වයෙන් ගත්ත තීන්දුවට දැන් මෙතනදී කියවුණා වරප්‍රසාද කමිටුවේ සභාපතිතුමා අස්සම් කරලා තියෙනවා. සභාපතිතුමාගේ කැමැත්ත බල කරලා තියෙනවා. මෙතනදී සඳහන් වුණා ජයන්ත කරුණාතිලක මැතිතුමා බොහොම පැහැදිලිව කිව්වා චමල් රාජපක්ෂ මැතිතුමා මේක අස්සම් කරා. ඒ අස්සම් කරන් පස්සේ චමල් රාජපක්ෂ මැතිතුමාට තිබුණ අවස්ථාව මේ සභාවට ඇවිල්ලා කියන්නේ මම මේ අස්සන ඉල්ලාස් කරගන්නවා වරප්‍රසාද කමිටුවේ වෙනස් තීන්දුවක් කියලා. ඒක කරේවත් නැහැ. එහෙම කරන්නේ නැතුව චමල් රාජපක්ෂ මැතිතුමාට කිසිම සදාචාරාත්මක අයිතියක් නැහැ මෙතනට ඇවිල්ලා වෙනම තීන්දුවක් ප්‍රකාශ කරන්න. මම ඔබතුමාගේ පොඩක් ඉල්ල ඔබතුමාගේ
ගරු කථානායකතුමනි මම මේ සභානායකතුමා මේ ගරු කථානායකතුමනි අපේ නියෝජ්‍ය කථානායකතුමන්ට තට්ට පෑදීමට පවා තුඩු දුන්නු බාරදූරිය වැඩක් මේක. මොකද මේක මේ පීඩණය එතුමන්ටත් ඔබතුමන්ටත් හොඳට බලපාල තියෙන කියලා අපිට පේනවා. ඒ හින්දා අපි ඇත්තටම මම මේකේ තියෙන සම්ප්‍රදාය ගැන කියනවා නම් when the privileges committee recommend something and it has been very rarely the house is never divided, right? So we are running into a difficulty in the house being divided on an issue where the privileges committee is submitting a motion. It has never happened before. I hope it has not happened before. The normal practice is that privileges committee is a supreme body, is headed by a former speaker. Therefore, we should not run the risk of going for a division. Therefore, it's only proper that you postpone the decision and the privileges committee and this committee meet together and come to a compromise so that we will have a undivided parliament deciding on a privilege issue. Thank you.
Vijayadas Rajapaksa mettuma
garu kathanayaka thumani adadineedi adhikarana amaatyanshame vayashirshaya velave api me wenat kaaranayak pilibandawa katha karanne ekat wedagath kaaranayak garu kathanayaka thumani මේ පාර්ලිමේන්තු සභාගර්භයෙන් පිට පාර්ලිමේන්තු පරිසරය තුළ ඇතිවෙච්ච සිද්ධියක් සම්බන්ධව පාර්ශව තුනකට චෝදනා ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ සම්බන්ධව ගරු කථානායකතුමා විදිහට ඔබතුමා කමිටුවක් පත් කරා ඒ පිළිබඳව සොයලා බලලා සුදුසු නිර්දේශ දෙන්න. එතකොට ඒ නිර්දේශ දුන්නට පස්සේ නැවත වතාවක් එය වරප්‍රසාද කමිටුවට යොමු කරලා තියෙනවා. එතකොට මෙතන නිර්දේශයක් ලබා දීලා තිබෙනවා වරප්‍රසාද කමිටුවේ. එතකොට ගරු කථානායකතුමනි කමිටු දෙකක් තියෙනවා. මම ඒකේ නීත්‍යානුකූලභාවය ගැන කතා කරන්නේ නැහැ. ඒ කමිටු දෙකෙන් දීලා තියෙන්නේ නිර්දේශ දෙකක්. එකකට එකක් පටහැනි. එතකොට ඔබතුමා මොන නිර්දේශය බාරගත්තත් එක පාර්ශවයක් සතුටු වෙනව නම් අනිත් පාර්ශවය අසතුටු වෙනවා. ඒක නිසා මේකේ ඔබතුමා ගන්න කුමන තීන්දුව ගත්තත් පාර්ලිමේන්තුවේ අතර බෙදීමක් ඇති වෙනවා. මේ තියෙන සංස්කෘතිය බෙදීමේ සංස්කෘතිය තව තවත් පුළුල් වෙනවා. ඒක නිසා දැන් මම ඔබතුමාට යෝජනා කරන්නේ මේක ගරු අගමැතිතුමත් ගරු විපක්ෂනායකතුමත් මේක මැදිහත් වෙන්න ඕන කාරණයක්. දැන් මේ පරස්පර තීන්දුව දීලා තියෙන නිසා ඔබතුමා දෙන නියම කරන කොමන තීන්දුවක දුන්නත් රටේ ජනතාවටත් ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රශ්න කරන්න අනිවාර්යෙන් මේ ජනතාව පෙළඹෙනවා මේ කුමන තීන්දුවද නිවැරදි එක කොයි එක ගත්තත් ප්‍රශ්නයක් තියෙනවා. මොකද මේක ඉහළ අධිකරණයේ පහළ අධිකරණයේ යොදන විදිහට යොදන්නත් බෑ. එගනි සම ඔබතුමාගේ කාරණික විල්ලා සිටිනවා අගමැත්තුමත් ගරු අගමැත්තුමත් ගරු විපක්ෂනායකතුමත් මේ අදාළ මේ සිද්ධියට අදාළ චෝදනා ලබලා තියෙන තුන් දෙනයි දැන් චෝදනා ලබලා තියෙනවා 50කට වැඩිය. දැන් ඔබතුමාට විරුද්ධව චෝදනාවක් තියෙනවා. ගරු තමල් රාජපක්ෂ මැතිතුමාගේ කමිටු වෙන්නේ සියලුම සමාජිකයන්ට චෝදනා තියෙනවා. ගරු අදිත් රාජපක්ෂ මැතිතුමාගේ කමිටුවේ අයත තියෙනවා. දැන් ඔක්කොම චූදිත වෙලා තියෙන්නේ මෙතන. ඒක නිසා ඔබතුමා මේ මෙතුමල්ලා දෙපළත් එක්ක ඔය අදාළ තුන් දෙනා එක්ක ඔබතුමාගේ නිලකාමරේ සාකච්ඡාවක් කරලා කරුණා කරලා මේ පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරුන්ගේ ගරුත්වය රකින්නවා කියන්නේ ජනතාවගේ ගරුත්වය රකින්න එක. ඒ නිසා මේ පිළිබඳව ඔබතුමා තීන්දුවක් ගන්න කරුණා කරලා.
ඔව් සභානායකතුමා.
ගරු කතානායකතුමනි අද මේ සාකච්ඡා කරන ප්‍රස්තුතිය පිළිබඳව මේ සභාවම දන්නවා. දැන් මට තියෙන ප්‍රශ්නේ සභානායකවරයාට මේ න්‍යාය පත්‍රයට මේක ඇතුල් කළා අද ගෙනාවා. දැන් ඔබතුමා ඉදිරියේ තින්නේ මේ න්‍යාය පත්‍රයේ මේක දැන් මූ කරලා තිනවා සභාවේ. එතනින් එහාට ඔබතුමා තීන්දුව කරන්න මොකද්ද කරන්න කියලා හිටන්. ආයි සාකච්ඡා තිනවද ආයි කොමිටි තිනවද කියනවනම් ඒක ආපස්සට යamak වෙන්නේ. ඒකෙන් කොයිතරම් වාද කළත් වැඩක් නැහැ. දැන් වார்த்தාවක් සභාගත කළා තිනවා නිර්දේශයක් එක්ක. ඒකට මොකද්ද කරන්න කියන එක ඔබතුමා දැන් තීන්දුව කරන්න.
ඔව්. චමල් රාජපක්ෂ මහත්තයා.
මේ අපේ විපක්ෂ නායකතුමා කිව්ව සදාචාර අයිතියක් නැහැ කියලා. මේ වார்த்தාවේ ඔබතුමා කියවන්නකෝ මේකේ තියෙනවා ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාර්යසභාවේ සභාපති වෙන චමල් රාජපක්ෂ මහතා තීරණය දීමෙන් වැළකී සිටිනාද? ඒක හින්දා තමයි වැළකීලා හිටියේ. තේරුණාද? සදාචාරය ගැන කතා කරනවා නම් මට ඔබතුමාලාගේ પરම්පරාව ගැනම කතා කරන්න නැහැ කිව්වා. මම දෙවට උඩ පොලිසියේ හිටියා මම කතා කරන්නද කියන්නද? ඊට මම එහෙම කියන්න කිව්වත් අහලා දියාරියොත් කියන්න. වගේ ඔය අචිලාචාරි විතර කතා කරන්න.
ඔව් පියල් නිසාද මැතුමා? පියල් නිසාද මැතුමා?
ගරු කතානායකතුමනි මේ අවස්ථාවේදී සමහර අය දෙන බෙහෙත් ටික පාවිච්චි කරලා ඇවිල්ලා මේ කතා කරන්නේ. ඒ නිසා තමයි තමන්ගේ කණ්ඩායමේ අය බේර ගන්න උත්සාහ ගන්නේ. මම දකින්නේ ඊට වඩා වෙනස් විදියට. මේ සිද්ධිය මුල් අවස්ථාවේ ඉඳලා අවසානයේ දක්වාම හිටපු කෙනෙක් හැටියට. ඒ වගේම මේ කමිටුවට මම සාක්ෂි දුන්න කෙනෙක් හැටියට මම පැහැදිලිව දන්න මේ මෙතුමාලා සමහර අය තම තමන්ගේ කණ්ඩායම්වල ඉන්න අය බේර ගන්න හදන්නේ. හැබැයි මේ රටේ දරුවෝ හිංසනයට ලක් වෙනවා. කාන්තාව හිංසනයට ලක් වෙනවා. දැන් පිරිමිත් හිංසනයට ලක් වෙනවා. ඒක නිසා බොරුවට අපි මේ දෙපැත්ත බෙදීගෙන දඟලනවට වඩා දෙන බෙහෙත බොන අය ඒව ගෙදර බීලා ගෙදර ඉන්න කියන්න. හැබැයි නැවත මේ රට තුල මේ දරුවෝ බලාගෙන ඉන්න හැමදාම එන මේ පාර්ලිමේන්තුවට දරුවෝ ඇවිල්ලා අපෙන් ගන්න කිසිදු ආදර්ශයක් නැහැ. ඒක නිසා මෙවැනි තත්ත්වයක් නැවත ඇතිවීම වළක්වන්නට ඔබතුමා දැඩිව ක්‍රියාත්මක වෙන්න. ඒක නිසා මේ අර අපේ අධිකරණ ඇමතුමා සහ අනිකුත් අය කිව්වා වගේ මේ පිළිබඳව හොඳ අවබෝධයෙන් යුතුව වැඩ කටයුතු කරන්න. ඒ වගේම තීන්දුව දෙනකොට නැවත මෙවැනි තත්ත්වයක් ඇති නොවීමට වග බලා ගන්න ඕනේ. ගෑවුවට අපිට කමන්නේ නැහැ. මේක තමයි ඇත්ත தත්ත්වය. මේ රටේ දශක ගණනක්
සම්බන්ධයෙන් ඉන්නේ කියලා.
ගරු කතානායකතුමනි ඒ වරප්‍රසාද කමිටුවේ සමාජිකයෙක්
හැටියට
ඒ තීරණයට ආවේ කොහොමද කියලා මම පොඩ්ඩක් පැහැදිලි කිරීමක් කරන්න කැමැති. අපේ තලසා අතුකෝරල මන්ත්‍රීතුමිය කිව්වට ඒ මොකක් හරි එක සිද්ධියක් වුණාට ඒකේ ඒ වැරදි ගොඩක් තෝරලා ඊන් පස්සේ මාසෙ දෙන්න පුළුවන් කියලා පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව එහෙම කවදාකවත් කරලා නැහැ. ඒ වැඩිම දීලා තියෙන්නේ මාසයයි. ඉතින් ඩයනා ගමගේ මන්ත්‍රීතුමියට මම දන්නේ නැහැ මාස 3ක් දුන්නේ කියලා එතුමියට තමයි ඉස්ලාම තල්ලු කරේ. ඉතින් ඒ හින්දා ඒ අද කාන්තා හිංසනය කරන ඉතින් අපේ මේතන ඉන්න මන්ත්‍රීවරුන් කෑ ගහනවා. ආ යා හොඳට වීඩියෝ එක බලන්න
මන්ත්‍රීතුමාලා
වීඩියෝ එක මම කියන්නේ සමාජ වෙබ් අඩවියක
තියෙනවනේ. ඕඩර් ප්ලීස්
ඉස්ලාම කල්ලෝ කරේ කියලා තීන්දුව කරන්න.
ගෙනියන්න බැරිද? සභාව ගෙනියන්න සූදානම් නැද්ද? සභාව ගෙනියන්න සූදානම් නැද්ද ඔබතුමාලා? ඈ මොකද විපක්ෂ නායකතුමා කියන්නේ? දැන් විපක්ෂ නායකතුමා අදහස් ප්‍රකාශ කරනවානේ තමුන්නාසිලා සියලු දෙනා වෙනුවෙන්. ඔව්.
ගරු කතානායකතුමනි, ඔව්. මම පැහැදිලිව ප්‍රකාශ කරේ මොකද මම මේ කමිටු දෙකේම නැහැ. මම පැහැදිලිව ප්‍රකාශ කරේ චමල් රාජපක්ෂ මැතිතුමා අර අජිත් රාජපක්ෂ මැතිතුමාගේ කමිටුවටත් සහභාගී වෙලා ඔබතුමා අත්සන් කරලා තිබෙනවා. හරිද? ඒක නැහැ කියලා කියන්න බෑනේ. ඔබතුමා අත්සන් කරලා තිබෙනවා. ඒ අත්සන් කරපු දේ ආපහු ඔබතුමාගේ සභාපතිත්වයෙන් යුත් වරප්‍රසාද කමිටුවෙන් වෙනස් කරලා තිබෙනවා. ඒකයි මම සඳහන් කරේ. ඉතින් මම ඔබතුමාට දෙමටගොඩ පොලිසිය බැලිනම් ලංකාවේ ඕනම පොලිසියක දේවල් කියවන්න මම බය නැහැ. ඕන දෙයක් කියන්න එහෙම කිසි ගැටලුවක් නැහැ. නමුත් මම යෝජනා කරනවා ගරු කතානායකතුමනි, අද මේ න්‍යාය පත්‍රයේ තියෙන මේ යෝජනාව ඉල්ලාස් කරගෙන අපි වෙනමම සාකච්ඡා කරලා අපි වෙනමම සාකච්ඡාවකට ප්‍රවේශ වෙමු. ඒක තමයි යෝජනා කරන්නේ.
ඉල්ලාස් කර ගැනීම සභාවේ වැඩක්. සභාවේ ඉදිරිපත් කරපු සභානායකතුමා ඉල්ලාස් කරගන්නවද?
යෝජනාවක් කරා. මම යෝජනා කරනවා මේක ඉල්ලාස් කරගන්න.
හරි.
මොකද මේකේ තියෙන්නේ වැරදි
යෝජනාවක්.
වැරදි යෝජනාවක්.
ගරු සභාපතිතුමනි, මේක න්‍යාය පත්‍රයට ඇවිල්ලා අද අවත ඉදිරිපත් කළා ඉවරයි, සභාගත කළා ඉවරයි. කැමතිද නැද්ද කියන එකේ ප්‍රශ්නේ තියෙන්නේ. නැත්නම් මොකද්ද?
සභා
කැමති නම් ඉවරයි.
දැන් නැතුව ඉදිරිපත් කළා ගරු කතා.
ඔව්. සභාව එකඟද මට කියන්න? සභාව එකඟ නැහැ. එහෙමනම් අපි ඡන්දයකට යනවද? ඡන්දයකට යනවද? ඔව්.
පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව ඔබතුමා පොඩ්ඩක් මේ නිලධාරිතුමන්ලා තුමියන්ලගේ උපදෙස් ගන්න. මේ යෝජනාව ඔබතුමාගේ නියෝගයේ පරිදි ඉල්ලාස් කරගන්න පුළුවන්. ඒ ඉල්ලාස් කරගෙන විජේදාස රාජපක්ෂ මැතිතුමා යෝජනා කරපු ආකාරයට අපි දෙගොල්ල තුන්ගොල්ල වාඩි වෙලා සාකච්ඡා කරලා නිවැරදි දේ කරමු. එහෙම නැත්තම් ඒක චමල් රාජපක්ෂ මැතිතුමාට හොඳ නැහැ. මොකද එතුමා එක දෙයකට අස්සම් කරලා අනිත් පාර ඒක වෙනස් කරලා තිබෙනවා. ඉතින් ඒක
සභාවේ
මේක දෙමටගොඩ පොලිසිය දිනනවාද කියලා
සභාවේ රීති අනුව කියන දේ කරන්න නීතියක් නැහැ. නැහැ. නීතියක් නැහැ. කරුණාකරලා සභාවේ එකඟද නැද්ද? එකඟ නැහැ. ඔව්. ඔව් සභා සංවිධායක
නියම රාජපක්ෂ අපි සභානායකතුමා ගෙන අපි යෝජනාවට අපි විරුද්ධයි.
විරුද්ධයි. හරි. හරි. එහෙනම් ඡන්දයක් දාන්න. ඔව්. ඔව් සර්. දැන් ඡන්දය ප්‍රකාශ කරන්න.
සර්. ගරු කතානායකතුමනි, මේ මගේ නම කියවුණ අර තාරක බාරසූරිය මන්ත්‍රීතුමා මේ මම පාර්ලිමේන්තු සම්ප්‍රදායෙන් එච්චර ලොකුවට දන්නේ නැහැ. අවුරුදු 20ක් හිටියට. හැබැයි අපේ කමිටුවේ නිලධාරි මහත්මෙක් හිටියා. මේ පාර්ලිමේන්තුවේ ලේකම් කාර්යාලයේ නියෝජනය කර. එතකොට ඒ නිලධාරි මහත්මයාත් එක්ක උපදෙස් අරගෙන තමයි අපි මේ තීරණයට ආවේ. ඒක මම දන්නේ නැහැ ඔබතුමා තරම්. හැබැයි ඔබතුමා දැනගන්න මම ගත්තේ එහෙම තීරණයක්.
හරි. බොහොම ස්තුතියි. දැන් කරුණාකරලා ඉඳගන්න. දැන් බෙල් එක වදිනවා. දැන් කතා කරන්න බෑ. බෙල් එක වදිනවා. දැන් චන්දේ විමසලේ අවසන් කරමු. චන්දවිමස අවස්ථාව යෝජනාවට පක්ෂණං කොළපාට විපක්ෂණං රතුපාට දැන් කතා කර සියලුම දෙනා මන්ත්‍රී තුමාලා අසන වල ඉඳගන්න. තිරේ නම නිවැරදිව සටහන් වෙනවද කියලා බලන්න. සියලුම දෙනාම ඡන්දය නිවැරදිව පාවිච්චි කරගත්තද? බැරි වුණු කෙනෙක් ඉන්නව නම් කියන්න. ඡන්දය විමසලා අවසානයි. දොළොව තමන්තුමා පක්ෂයි. Thank you. මගේ දකුණු හද පැත්තේ නම සටහන් නොවුණු අන්තිවරු ඉන්නවද කියලා කියන්න. මගේ වම් අත පැත්තේ නම් සඳහන් නැති මන්තිවරු ඉන්නවද කියන්න. ෆෞසි අමුතුමා Epstein, Epstein. විමසල අවසානයි. පක්ෂව ඡන්ද අද දින න්‍යාය පත්‍රයේ ප්‍රධාන වැඩ කටයුතු ආරම්භයේ යෝජනාංක 1 පක්ෂව ඡන්ද 57යි විපක්ෂව 1යි ඡන්දයෙන් වැළකී සිටි 3යි. ඒ අනුව යෝජනා වැඩි ඡන්දයෙන් සම්මතයි.